ඔව් දැන් මොනවා හරි දැනීමක් ආවොත් ඒක තේරුම් ගන්න ඒක සංකත හේතුන් නිසාමයි එහෙම දැනෙන්නේ. ඒවට හේතු ප්‍රත්‍ය යෙදෙන නිසාමයි දැනෙන්නේ. ඒ හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැත්නම් දැනීම කියන සිද්ධිය වෙන්න බෑ. එතකොට අපි අඳුර ගන්න දක්ෂ වෙන්න ඕන මොකක්ද මේ හේතු ප්‍රත්‍ය. මොනවා හරි සංකත ධර්මයක් කිව්වොත් හේතු ප්‍රත්‍ය දැන් ඕක හොයන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි ලෝකෙට ආйти එක එක ඒවා අර පොල් ගහ සංකතද මේ කණුව සංකතද අර පෑන් එක සංකතද මෙයා වංකතද ඔහම කී කියා තියෙන එක එක හොයාගෙන යන. ඈ ඒකද ලේසි වැඩේ? එහෙම නැත්නම් ඕවා තියෙනවා කියලා දැනගත්තු අපේ ඇහැ ගැන හොයන එක. එහෙන් දකින දකින එක සංකතයි කියලා එක එක ඉවරයක් නැහැ නේද? ඊට ලේසි නේද අපේ ඇහැ ගැන හොයාගෙන එහෙන් දකින ඕන එකක් සංකත නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? පොල් ගහ වුණත් එකයි, කොස් ගහ වුණත් එකයි, ෆෑන් එක වුණත් එකයි, මිනිස්සෙක් වුණත් එකයි, සතෙක් වුණත් එකයි. ඉරහඳ තාරකා වුණත් එකයි ඕක දැනගත්තේ ඇහෙන් දැකලා නේද? අයිට පොදුවේ හොයන්න පුළුවන් නේද ඇහෙන් දැනගන්න ඕන රූපයක් කියන මට්ටමේ. ඒකට ඇහෙන් දැකලා නම් දැනගෙන තියෙන ඒ ඔක්කොටම පොදුයි නේද? ඕක එක ධර්මතාවයක් තේරුම් ගත්තා. ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකෙ දැනගන්න ඇහැගෙන දැනගන්න ඇහෙන් දැනගන්න රූප ගැන දැනගන්න කන ගැන දැනගන්න කනෙන් දැනගන්න ශබ්ද ගැන දැනගන්න නාසය ගැන දැනගන්න නාසය නිසා දැනගන්න ගඳ සුවඳ ගන්ධ ආරම්මන ගැන දැනගන්න දිව ගැන දැනගන්න දිවෙන් දැනගන්න රස ගැන දැනගන්න කයෙන් දැනගන්න කය ගැන දැනගන්න කයෙන් දැනගන්න ස්පර්ශ කය නිසා දැනගන්න ස්පර්ශ ගැන දැනගන්න ওই ටිකට තමයි ලෝකය කියන්නේ. ওই ටිකට තමයි ලෝකය කියන්නේ. බලන්න ඌට අහුන වුණ මොනව හරි තියනවාද කියලා ලෝකේ. එතකොට මේ ආයතන 6 තමයි ලෝකය කියලා කියන්නේ. මේ තේනවා සබ්බං සූත්‍රය කියලා. සබ්බ කියන්නේ සියල්ලම සියල්ල සූත්‍රය. සබ්බං සූත්‍රය. මේක තමයි සේර කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ආයතන හය. යම් කිසි කෙනෙක් කියනවා නම් ඔවිත වඩා දෙයක් තියෙනවා කියලා ඒක නිකන් වචන මාත්‍රයක් විතරයි කියලා කියනවා. ඒ ඇත්ත නෙවෙයි. හරි. සියල්ල කියනකොට මේ ටික විතර. මේන් අමතරව දෙයක් පණවන්න බෑ. ලෝකය කියලා දෙයක් පණවන්න බෑ. ඔය හයෙන් අමතරව ඇස කන නාසය දිව ශරීරය මනස. රස කියනකොට ඇහැයි රූපයි දෙකමයි තියෙන්නේ ඒ නිසා දැන. කන කියනකොට කනයි ශබ්දයි. නාසය කියනකොට නාසයේ ගන්ධාරම්. දිව කියනකොට දිවයි රසයි. කය කියනකොට කයයි ස්පර්ශයි. නේද? මන කියනකොට මනයි ධම්ම. ඒවා ටික තමයි සියල්ල කියන්නේ. එතකොට අපි දැන් හිතෙන් යමක් දැනගත්තා නම් ඔය ආයතන හය හරහාම නේද දැනගන්න වෙන දැනගන්න විදිහ නැහැ නේද? දැන් ඔන්න නුවණ තියෙන කෙනා අර ලෝකේ වටේ හො හො යන්නේ නැහැ මේක සංකතද නැද්ද කියලා. ඔය මුළු ලෝකෙම දැනගෙන තියෙන්නේ මේ හයින්නේ. එහෙනම් එක තැනක වෙලා ඔය හය ගැන හෙව්වනම් ලෝකෙම දැනගන්න පුළුවන් නේද? සියල්ලම දැනගත්තා කියන සිද්ධියට යනවා නේද?
ඒක තමයි බුදුහාමර කරේ.
සියල්ල දැනගන්න ඕන නම් එතකොට කොහොම පොඩි දෙයක් කරන්න තියෙන්නේ ආයතන හය. හය දෙනයි බලන්න තියෙන්නේ. නේද? එතකොට මුළු ලෝක ධාතුවම දැනගන්න පුළුවන්. ඒ දැන ගැනීමත් පෙරමුලාවෙන් දැනගන්න එකට වඩා ඇත්ත ඇති හැටි යථාභූත ඥානය ඇති කරගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර බොහොම එක කියන අර මහා සලායතන සූත්‍රෙත් කියනවා නේද? චක්කුම් භික්ඛවේ ඥානං පස්සං යථාභූතං. ඇහැගෙන දැනගන්න දකින්න මොකද්ද යථාභූත? බව ඇත්ත ඇති හැටි. රූපං භික්ඛවේ ඥානං පස්සං යථාභූතං. ඇහැ චක්කුන් යථා භූතං චක්කුන් ඥානං පස්සං යථා භූතං රූපං ඥානං පස්සං යථා භූතං චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං. මේ දෙහෙට කියන සෝතං ඥානං පස්සං යථා භූතං කන වෙන දැනගන්න දකින්න ඇත්තෙදි හෙට සද්දං ඥානං පස්සං යථා භූතං සෝත විඥානං ඥානං පස්සං යථා භූතං ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. දැනගන්න නම් අහන්න. නේද? ඒර අපි ධර්මය අහන්න. දකින්න නම්
ඥාන දේ දැනගන්න. දකින්න.
අහන දේ
දකින්න.
ඒකත් අනිත්‍යයි කියලා තේරලා දා. මේක තමයි කරන්නේ. මේ වැඩි සතිය ආවේ දැන් මතකයි. අහන දේ මොකද කරන්නේ? නුවණින් විමසන්නේ. නුවණින් බලන්නේ. මේ මේක ඇත්ත. හරි. එතකොට තමයි අර යෝනිසෝ මනසිකාරයට යන්න පුළුවන්. ධම්මානුධම්ම පටිපදාවට යන්න පුළුවන්. එහෙම වුණත් තමයි සෝවාන් වෙන්න පුළුවන්. ඒක ඔක්කොම භාවනාවට එන්න කලින් යෝනිසෝමනසිකාරයට එන්න කලින් ಜಾති දෙකක් තියෙනවා. දැනගන්න. දැනගන්න නම් කල්යාණ මිත්‍ර ශ්‍රේණියයි සද්ධර්ම ශ්‍රේණිය. නේද? ওই දෙකයි දෙන්න. ඒක තමයි අහන එක. සුතමේ ඥාන. නේද? ධර්මය ගන්න ඕනනේ. කොහෙන් හරි. ඊළඟට ඕක ගත්තට දකින්නේ නැහැ. ඥානං විතරයි ඇහුවා සුතමේ ඥාන. ඊළඟට ඔබ දකින්න ඕන. පස්සම්. දකින්න නම් වැඩ දෙකක් තියෙනවා. ඔව්. නුවණින් විමසන්න ඕන ඒකේ ප්‍රතිපදාවට යන්න ඕන. යෝනිසමනසිකාරයි ධම්මානුධම්ම පටිපදාව. එතකොට තමයි දකින්නේ. ඥානං පස්සම් යථාභූතං ඇත්තයි. හරි? එතකොට ඔයයි එකක් කළා කියලා හරියන්නේ නැහැ. ධර්මය අහන්නෙත් නැතුව දන්නෙත් නැතුව ගිහින් භාවනා කළා කියලා හරියන්නේත් නැහැ. ධර්මය මං අහගත්තා කියලා එහෙම හරි දැන් වැඩේ ඉවරයි කියලා එහෙම ඉඳලා හරියන්නේත් නැහැ. අහගන්නදී නුවණින් විමසන්නත් ඕන. ඒක ඊළඟට මේක ඇත්තද කියලා Tamanට ඒ භාවනා පැත්තට දාලා බලන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ අහන දේ නොවනින් විමසන කෙනාට හැකියාව තියෙනවා සෝවාන් වෙන්න. ආර්ය මාර්ගයට වැටෙන්න. ප්‍රතිපදාව කියලා මේ හිතන්න එපා පැය ගණන් භාවනා කරන එක කියලා. ආගෙන ඉන්න වෙලාවේ නුවණයි සිහියයි යෙදුණා නම් එතනම තියෙනවා මේක ප්‍රතිඵල ලැබීමේ හැකියාව. තියෙන්න පුළුවන්. ආ
ඒකකොට
මේ අරමුණු වෙනකොට තමයි මේ භාවනාව කියන එක එන්නේ අහලා දැනගත්ත කෙනාට. ධර්මය කියලා සද්ධර්මය මොකද්ද කියලා අහලා දැනගත්තු කෙනාටයි ප්‍රතිපදාව. ප්‍රතිපදාවට කලින් තියෙනවා අහනදී එකක් සද්ධර්මය වෙන්න ඕනේ. ඒක නුවණින් විමසලා ඒක ගන්න. මොකද්ද මේ කියන්නේ? එහෙම කෙනාටයි අනිත් අයට භාවනා කරන්න බැරුව නෙමෙයි. භාවනා කළාට ප්‍රතිඵල ලැබෙයිද දන්නේ? ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයට එන්න නම් ධර්මය අහලා ඒ නුවණින් එකෙන් සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න හැකියාව තියෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට මේ භාවනාව මේ ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් අහගත්තු දේ එක ප්‍රායෝගික කරනවා. ඒක දැනගත්තු දේ අනුව බලන්න ඕනේ. දැන් දැනගත්තු දේ අපි හිතමු දැන් ඇහැ වැඩ කරනකොට මෙහෙමයි කියලා ඔය අහලා දැනගන්නවනේ. ඔව් කියෝලා තිබුණටම හරියන්නේ නැහැ. ඔව් වතුරේ ඡායාව වගේ කිව්වට මේ කණුව ඔය වගේද කියලා අහනවනේ. මේ පැදුර වතුරේ ඡායාවක් වගේද කියලා අහනවනේ. භාවනාව ඒ තව ටිකක් ඒක ඒ ඉස්සෙල්ලා ඒ දැක්ම ඇති කරගන්න ඕනේ. සම්මාදිට්ඨිය හරියට ආවට පස්සේ තමයි තේින්නේ මේ දැන් මෙහෙම ඇත්ත తත්වේ මෙහෙමයි ඒ වුණාට අපි දකින්නේ මෙහෙමයි. ඔය දෙකේ වෙනසක් තියෙනවා. දැන් හෙන් දැක්කට වතුරේ ඡායාව වගේ කියනවා. ඒ වුණාට අපිට මේ දකින බණ පොත් එහෙමනම් වතුරේ ඡායාව වගේ නෙමෙයි. මෙතන ඇවිල්ලා පොර කාලා ගන්න ඕනේ.
ගන්න
පොතේ. ඔව්. ඉතින් ඒ පොර කාපු අය එක්කෙනෙක්වත් දැක්කේ නැහැ මෙතන හොඳ පොතක් තියෙනවා. දැන් ඉතින් ඔන්න දැන් පියනවා නේද? ඒ විලාසෙ තිබ්බේ. ඒවා එහෙම තමයි. ඈ? පොත් එකක් නේ දෙකක් තියෙනවා. ඈ හොයනවා නේද? මොකද්ද ඒක?
තව
එකක්. හැබැයි හැමෝටම හම්බ වෙන්නේ නැහැ පොත් දෙකයි. දැන්
කන්දින්න.
බලමු ඉතින් පොර කාලා නම් දකීද කියන්නේ. දැන් දැක්කද අහපු දේ ප්‍රැක්ටිස් කරන්නේ දැන් ඔය අහගත්තු දේ පුරුදු කරනවා වතුරේ ඇති වුණ ඡායාවද ඔය දැක්ක. අන්න ඔය අරගත්තු එක හැමෝම ඊළඟ සතියේ ගේන්න ඕන කියෝලා. හරි. දැන් බලන්න මේ පොත තියනවා කියලා දැනගත්තේ කොහමද?
එහෙන්
දැකලත් දැනගත්තේ නැහැ මං කියනකම්. දැන් කොහොම ඉවරයි කතා කරපු ටික කොහොම ඉවරයි දැන් ඉතින් පොත තමයි හොයන්නේ. ඕ පොත හම්බ වුණොත් තමයි මගේ දුක නැති
වෙන්නේ.
එදා දුන්නේ නැහැ ඔක අද දුන්නේ. දැන් හිතාගෙන ඉන්නේ ඕක කියෙව්වොත් තමයි මේ නිවන් දකින්නේ නැත්තම් සම්මා දිට්ඨිය ඇති. එහෙම දෙයක් නම් ධර්මය ඉතින් හරි ලේසි. බුදුහාමුදුරන්ටත් තිබුණා ඒක පොතක් ලියලා තියලා පිරිනම් පාන්නේ.
බාන්න මගෙන් අහන්න ඕනේ නැහැ.
නෝක තමයි ප්‍රතිපදාව. දැන් එහෙන් දැකපු එක කණෙන් අහපු එක ගැන ඔව් දැන් දකින්න පුළුවන්. දැන් පොත ගත්තු අය ඔන්න ඇලිලා නැති අය ගැටි ඔය දෙකම දුක. ඔක අරගත්තු අයත් දන්නේ නැහැ මේ දුක අරගත්තේ කියලා. නැති වුණා අය දන්නේ නැහැ. ඕ දුකට තමයි අපි තණ්හා කරලා තව දුක ඇති කරන්නේ. මොකද ඔය පොතේ නෙමෙයි ධර්මයේ තියෙන්නේ. පුළුවන් නම් කියවලා බලන්න අවබෝධ කරන්න පුළුවන් දෙයක්. සංඛාරවල තියෙන ලක්ෂණයක් තමයි ඒ මොහොතේ යෙදෙන හේතු නිසායි ඒ මොහොතේ සංඛාරය තියෙන සකස් වෙන්නේ. මේක තමයි අර ඉමස්සින් සතේ ඉඳන් මොකද සංඛාර කියන එක තේරුම් ගන්න ඒ මොහොතේ එකට හේතුප්‍රත්‍ය ටිකක් යෙදিলা තියෙනවා. ඒ හේතුප්‍රත්‍ය නැතුව සංඛාරයට වෙනම පෙරතීමේ හැකියාවක් නැහැ. අපිට ඔක ගැඹුරින්ම දකින්න පුළුවන් අවිද්‍යාව කියන එක යෙදිලා තියෙනවා නේද සංඛාරය. අවිද්‍යා පත්‍ය සංඛාරය. හරි. දැන් ඔය සබ්බේ සංඛාරා කියනකොට සමහර විට අර දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා අපි මේ මොහොතේ කරන කර්මනේ. කියන්නේ සසරේ යන්න මේ මොහොතේ චේතනා වලින් කරන කර්ම. නේද? අවිද්‍යා පත්‍ය එතකොට ඒවට අමතරව තව සංඛාර තියෙනවා. සබ්බේ සංඛාරා කියනකොට ඒකත් අයිති. අතීත කර්මවල විපාක. නේ
අනිච්ච.
අනිච්ච. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මේ අපේ ආයතන ටික. ඇහැ කියන එක පුරාණ කර්මයක්. චක්කුම් වික්ඛවේ පුරාණ කම්මං. එතකොට මේ පෙර කර්මික විපාකයක්. මේ විදිහේ මේ මට්ටමේ මනුස්ස ඇහැක් අපිට තියෙන්නේ මේ මොහොතේ කර්මයක් නෙමෙයි පෙර කර්මයක විපාකයක් නේද? අපිට ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන ඒවා පෙර කර්මවල විපාක නේද? එතකොට ඇහැ කියනකොට තේරුම් ගන්න ඕන ඇහැට තනියෙන් නෙමෙයි ඇහෙන් පෙන්නන රූපත් එක්කයි ওই කතාව කියන්නේ නේද? මේ හැටනේ ඔහොම දර්ශනය කිරීමේ හැකියාව තියෙන්නේ නේද? ඒතර මේ හැට මේ මනුෂ්‍ය ඇහි මට්ටමට තමයි මේ විදිහේ වර්ණ රූප දර්ශනය කිරීමේ හැකියාව තියෙන්නේ. ඒතර වර්ණ රූපයක් පේන මට්ටම පෙනීම කියන මට්ටම ඒක මේ මොහොතේ කර්මයක්ද පෙර කර්මයක්ද? පෙනීම කියන මට්ටම. පෙනීම කියන මට්ටම අලුත් කර්මයක්ද නැද්ද?
අලුත්
කර්ම.
දැන් දැකීම කියන එක නිසා සිද්ධ වෙන්නේ දැකීමනේ පෙනීමනේ. පෙනීම කියන එක අලුත් කර්මයක්ද පෙර කර්මයක්ද? පෙර කර්මයක විපාකයක් විතරයි. අලුත් කර්මයක් නෙවෙයි. හරි? තේනවා කියන මාතෘකාව. ඒ කියන්නේ දැන් ඇහෙන් මොකක් හරි වර්ණ සටහනක් දැర్శණය වෙන මට්ටම. ඒ දැర్శණය වෙන මට්ටම කියන්නේ ඒක මේ මොහොතේ කර්මයක් නෙවෙයි. හැබැයි ඒකත් සංකතයි. හේතුප්‍රත්‍යයන් යෙදුන හින්දායි පෙනෙන්නේ. නේද? ඒ පෙනීම කියන එක අලුත් කර්මයක් නෙවෙයි. දිට්ඨ. දැකීම. ඊළඟට සුත කියන ඇසීම කියන එක අලුත් කර්මයක් නෙවෙයි. ඒක මේ ඇසෙන මට්ටම විපාකය. පෙර කර්ම නිසා කනක් හැදිලා තියෙනවා ඒකට හැකියාව තියෙනවා මේ විදිහේ ශබ්ද සංඥා ආරම්භය නේද? ඒක අලුත් කර්මයක් නෙවෙයි. ඒ පෙර කර්ම වල විපාක. ඒවත් කර්ම වුණා නම් එහෙම ඉතින් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. නම් පෙනීමේ මට්ටම ඇසීමේ මට්ටම ඔව තමයි ditta sutta muta විඤ්ඤාත දැනීමේ මට්ටම අය එක තමයි දැන් ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන මොකද්ද මේ ආ කර්මය විපාකය අලුත් කර්මය මොකද්ද ඔය අඳුර ගන්න දැන් මේකත් සංකත තමයි හේතු ප්‍රත්‍යයෙන් මේ සකස් වෙන දෙයක් තමයි ඒ වුණාට ඒක පුරාණ කර්මයයි ඒකේ විපාකයයි දැන් ඒකට අපිට මේ මොහොතේ මුකුත් කරන්න පුළුවන්ද බැ නේද ඒක තමයි දැකීම ඇසීම දැනීම දැනගෙන දැනීම කියනකොට ආයතන තුනක් අයිති වෙනවා නාසය දිව කය ඒ තුනේම දැනෙනවනේ නේද ගන්ධ සුවඳ දැනෙනවා රස දැනෙනවා ස්පර්ශ දැනෙනවා දැනීම කියන එකට මුත කියලා කියනවා නේද දිට්ඨ කියන්නේ පේන ගතිය සුත කියන්නේ ඇහෙන ගතිය මුත කියන්නේ දැනෙන ගතිය ආයතන තුනක් තියෙනවා විඤ්ඤාත කියන්නේ මනසෙන් හිතන ගතිය ආ කුසල කුසල නෑ විපාකය කුසල කුසල කියන්නේ අලුත් කර්මනේ දැන් මේවට විපාක නැහැ දැන් පේනවා කියන එකට තව විපාකයක් නැහැ ඒක පරණ කර්මයක විපාකයක් වෙන්න පුළුවන් ඒ වුණාට ඒක අලුත් කර්මයක් නෙමෙයි විපාක දෙන කර්මයක් නෙමෙයි පේනවා කියන්නේ ඇහෙනවා කියන එක විපාක දෙන්න පුළුවන් කර්මයක් නෙවෙයි එහෙම වුණා නම් එහෙම මේ මේ මේක කෙලවරක් කරන්න බැරි වෙනවා නේද අපි අඳුර ගන්න ඕන එතකොට ඒ සංකත ධර්ම ටිකක් තියෙනවා. එතකොට ඒකත් සංකත ධර්මයක් හින්දා ඒකත් අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිත්‍යයි.
කර්ම විපාක ගෙවෙන්න ඕනද? ගන්න ඕනද? ඉවිය යුතුමද?
ගෙවිය යුතුම කතාවක් නැහැ. මේ මොහොතේ පෙනීම, දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම පෙනීම ඇසීම දැනීම දැනගැනීම කියන ඒවා තේරුම් ගන්න පෙර කර්ම පුරාණ කර්ම නිසා අත්දකින විපාක හරිද ඒක පැහැදිලිද දැන් අපි අඳුර ගන්න ඕන එතකොට මොනවද මේ නව කර්ම අලුත් කර්ම අපි සසරේ ගෙනියන්නේ මොනවද දැන් මේ ටිකෙන් සසරේ ගෙනියන්න බෑ කියලා පැහැදිලිද පෙනීමට දැකීම එකෙන් දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන ඒවාට සසර ගෙනියන්න බෑ. මොකද ඒක විපාක. හැබැයි ඒකත් සංකතයි. ඒ කියන්නේ ඒකත් හේතුඵලයි. පැහැදිලි. සංඛාර ගණයේට ඒකත් වැටෙනවා. හැබැයි ඒවට බෑ අපව සසර ගෙනියන්න. දුක ඇති කරන්න සසර ගෙනියන්න බෑ. හරි? දැන් සසරේ ගෙනියන්නේ මේ මොහොතේ අපි අවිද්‍යාවෙන් කරන කර්ම අලුත් කර්ම. ඒ කියන්නේ දැන් පෙනීමට අමතරව ඒ නිසා කර්මයක් සිද්ධ කළොත් විපාක දෙන කර්ම. ඒකට පුළුවන් සසරේ ගෙනියන්න. විපාක කියන්නේ ඒක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඒ
අපි කරන කුසල
ඔව් ඒ විපාක දෙන්නේ ඉතින් හොඳ විපාක වෙන්න පුළුවන් නරක විපාක වෙන්න පුළුවන්. ඒ හොඳද නරකද කියලා දැනගන්නේ ඒක කුසලද අකුසලද කියලා තේරුම් ගැනීම තමයි. කුසලද අකුසලද කියලා තේරුම් ගන්නෙ කොහමද? ඒවට මුල්ුණේ ලෝභ දෝෂ මෝහද අලෝභ දෝෂ අමෝහද කියලා බැලුවාම තේරුම් ගන්න පුළුවන් විපාකේ මොනවද? හරි? දැන් විපාක දෙන්න පුළුවන් හැකියාවක් තියෙන කර්ම සකස් කරනවා කියන එකයි තේරුම් ගන්න ඕන. ඒවා හදන්නේ කොහමද? ඒවායින් බේරෙන්නේ කොහොමද? මොනවාක තමයි දැන් ධර්මයක් අහලා තේරුම් ගන්න ඕනේ. නවත්ත ගන්න කලින් මේකෙ සිද්ධ වෙන දේ තේරුම් ගන්න. ඒ කියන්නේ අලුත් කර්මය මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒක තේරුම් ගලා ඒකෙන් අපි දුකටපත් කරනවා කියලා තේරුම් ගත්තහම ඔන්න ඒක නවත්තන්න විදිහක් හොයන්න. හරි? එතකොට දැන් ඔන්න ආයි අපි මේ ආයතන හයට ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට මේ ආයතන හයෙන් දැන් ඇහැට දෙයක් පේන එක දැකීම කියන සිද්ධියේදී දැකීමට අමතරව මේ මොහොතේ අවිද්‍යාව යොදලා අපි සංස්කාරයක් කළොත් සංස්කරණයක් කළොත් ඒ සංස්කරණේ තමයි ඇත්තටම දකින දේ දැකීමේ සිද්ධිය මුල් කරගෙන දකින දෙයක් පැනෙව්වොත් බාහිරේ තියෙන දෙයක් පැනෙව්වොත් අන්න ඒක මේ මොහොතේ අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් වෙනවා. මොකද ඒ දකින දේ කියන එක දැන් එතන ඒ කියන්නේ අවිද්‍යාවයි මුලාවයි තණ්හාවයි සේරම යෙදෙනවා. තණ්හා දිට්ඨි මාන කියන ටික යෙදෙනවා. ඒ යෙදෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තහම ඒවා නොයෙදෙන විදිහ හොයාගන්න පුළුවන්. එතකොට ඒවා යෙදෙන විදිහට කරන කර්මවලට පුළුවන් සසරේ ගෙනියන්න. හරි? ඒවා ක්ෂය වෙන ඒවා ගෙවෙන විදිහට බැලුවොත් ගෙවන්නේ පුරාණ කර්ම නෙවෙයි ඒක තේරුම් ගන්න අලුතෙන් හදන එක සකස් නොකරන මට්ටමට අපි සිහිය දිනු කරලා බලන්න වෙනවා නේද ඒක තමයි අර සසරේ යන්න තියෙන හැකියාව නවත්තන අඩු කරන එතකොට ඒකක් කර්මය එහෙම බලන්න. يعني ඒකට කියන අපි මාර්ගයේ වැඩිම කියලා. මාර්ගයේ වැඩිමත් ඇත්තටම කර්ම ඇති වෙන එක නවත්තන විදිහට ප්‍රතිපදාව. හරි? ඒකත් යම්කිසි සංඛාරය. ඒකත් සබ්බේ සංඛාරවලට අයිති. ඒකත් අනිත්‍ය. හා? එතකොට මේකේ දෙවිධයක් තියෙනවා. එකක් ඔය ධර්මයක් අහලා නැති සාමාන්‍ය කෙනාට වෙන්නේ පෙනීම නිසා ඊළඟට ඒක මුල් කරගෙන අලුත් කර්ම කරනවා. නව කර්ම හදනවා. නව කර්ම කියනකොට ඒව කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. පින් පව් දෙකම වෙන්න පුළුවන්. හරි? එතකොට ඒව කරන්න කරන්න ආයේ
සසරේ.
ඔව්. ඒවට විපාක තියෙන හින්දා සසරේ යන. දැන් කෙනෙක් නුවණින් ඕක ඇති වෙන හැටි දැකලා ඒව හදන එක නවත්තන වැඩි පිළිවෙලක යෙදෙනවා. අන්නේ යාට කියනවා මාර්ගයේ වැඩනවා. ඒකෙන් ලෝකෙන් ඉවත් ලෝකෝත්තර. ලෝකේ ඉක්මවා යන මාර්ගයේ වැඩනවා. ලෝකෝත්තර මාර්ගයේ වැඩනවා. හරි. එතකොට ඔන්න ඔය දෙපැත්තෙන් කොයිකද කරන්නේ කියන එක මේ මොහොතේ කරන්න පුළුවන්. එකක් සසරේ යන විදිහට කර්ම රැස් කරන්න පුළුවන් පෙනීම නිසා. එහෙම නැත්නම් ඒ කර්ම ප්‍රශ්න වෙන විදිහට මනස මෙහෙවන්නත් පුළුවන්. ඒකට කියනවා මාර්ගය වඩනවා කියලා. හරි? එතකොට මාර්ගය වඩන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධ වෙන දේ තේරුම් ගන්නවා. මේ ඇත්ත ඇති හැටි තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම තුළ තමයි සම්මා දිට්ඨිය කියන එක කියන්නේ. හරි දැක්ම. මේ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. හරි? ඒ දැනගන්න තමයි ධර්මයක් අහලා නුවණින් විමසන්නේ. එතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. එතකොට අපි දැන් ඇහෙන් දැකීම කියන සිද්ධියේදී අපේ හිත ඇතුලේ වෙන වැඩ ටිකක් තියෙනවා. බාහිරේ යම් කිසි ස්වභාවයක් තියෙනවා. අපි දන්න දෙය නෙමෙයි මේ කියන්නේ. හරි? හිත ඇතුලේ වෙන සිද්ධි ටිකක් තියෙනවා. ඒවට අපි කියනවා හිත හදනවා කියලා නේද? චිත්ත චෛතසික ධර්ම ටික හිත ඇතුලේ වෙන දෙයක් නේ. ඒවා රූපවලට අයිතිද? නැහැ. ඒවා බාහිර රූපවලට කොහෙත්ම අයිති නැහැ. හිත ඇතුලේ වෙන දේවල් නේද? ඒවට නාම ධර්ම කියනවා. එළියේ පවතින ටික මේ හිතට අයිතිද? නැහැ. ඒවා රූප ධර්ම කියනවා. නේද? හැබැයි දැන් බලන්න මේ ඇහෙන් දැකීම නිසා අපි හිතන්නේ බාහිර තියෙන රූපය දැක්කා කියලා නේද? මේ මෙතන පොත ගන්න දුවගෙන ආවේ. එළියේ තියෙන දේ තමයි මේ දැකලා දැනගත්තේ. නේද? එතකොට Taman එතකොට ඕක බණ පොතක් කියලා හොඳ පොතක් කියලා පොත කිව්වද නැත්නම් තමන්ගේ හිත ඇතුලේ නේද ඒ ටික හැදුවේ. ඔය පොත හරි වටින පොතක් දැන් අනිත් පොත් එකක්වත් බැලුවේවත් ටික එහෙමම තියෙනවා. ඒවට පොරකන්න දුවගෙන එන්න කිසි මේකක් නැහැ. මේවත් දැන් බලන්න එහෙන් දැකීමට අමතරව පොත ඇදලා ගන්න
මනසින් හිතුවා
සකස් වුණේ කොහොමද? මුලින්ම එහෙන් දැකලා දැනගත්තා අතන තියෙනවා. ඕක තමයි පොත. ඊළඟට හිත ඇතුලෙන් දැම්ම හදලා හදලා ඕක හරි වටින පොතක් වටින ගමක් දුන්නා නේ ධර්මයේ පැත්තෙන්. ඕක කියවුවොත් තමයි අනිත් එකත්පත් කියවලා හරියන්නේ. මේකමයි අරගන්නේ. ඉදා කතාවක් නැහැ නේ ඕක කාටවත් දෙන්න. මේ දැන් දැනගත්තු පොත දැන් මේකට වටිනකමක් දුන්නා නේද හිත ඇතුලේ? වටිනකමක් දුන්නහම මොකද වෙන්නේ? අපේ තණ්හාව වැඩි. ඉස්සෙල්ලම රූපයක් හැදුවා, ඊළඟට ඒක වටිනවා කියලා හිතුවා. දැන් රූපයක් හැදුවා කියන්නේ දැන් හිතෙන් දැනගත්තා ඒක තියෙනවා කියලා. ඌට කලින් ඕක මෙතන තිබුණා දන්නේ නේද? ඒ කොයිලාවේ හරි හිත කිව්වට පස්සේ තමයි දැනගත්තේ ඒකට වටිනකමක් දුන්නේ, ඒකට තණ්හාව ඇති වුණේ. එතකොට ඔය වටිනකම දීපු එක පොතට අයිති වැඩක්ද හිතට අයිති වැඩක්ද? හිතට අයිති වැඩක් නේද? හැබැයි අපි හිතන්නේ ඔය පොත වටිනවා කියලාද හිත වටිනවා කියලා? ඉතින් හදපු ටික පොතට අයිති කරලා නේද? වටිනවා කියන එක හැදුවේ හිත ඇතුලේ. ඒක ගිහින් ඇලෙව්වා බාපොතේ. හෙ දැන් ඔන්න බලන්න අර නාමයයි රූපයයි ගැට ගැහුවා නේද? හිත ඇතුලේ හදන ටික පොතට අයිති. පොත කියන්නේ එළියේ තියෙන රූපයක්. හිත කියන එක මේ නාම ධර්ම ටික චිත්තචෛතසික වල. නේද? දැන් ඔතන ඇත්ත தත්තේ කියන්නේ යථාභූත ස්වභාවය කියන්නේ හිතේ ඇති වෙන ඒවා හිතේ ඇති වෙන දේවල් කියලා දැනගන්න ගතිය දකින්න. අපේ සසරේ යන ගතිය තමයි ඔයගොල්ලෝ කලේ දැන්. හිතේ ඇති වෙන ටික බාහිර පොතට අයිති කියලා සම්බන්ධ කරගන්න. රූපෙට. හිතේ ඇති වුණ ටික පොතට ඇලෙව්වහම පොතට සම්බන්ධ කරහම නේද? දැන් තණ්හා කරන්න දෙයක් තියෙනවා. ආ රණ්ඩු වෙන්න දෙයක් තියෙනවා. කලහ විවාද ඇති කරගන්න දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කලහ විවාද සූත්‍රය කියලා. කලහ විවාද ඇති වෙන්නේ මෙන්න මෙහෙම. කලහ විවාද ඇති වෙන්නේ අපේ මේ තණ්හාව වටිනකම දෙන ගතිය කැමැති වෙන ගතිය
මුලාව තමයි
ඕවට. ඒතර මේ තණ්හාව ඇති වෙන්නේ මොනවටද? මේ ස්පර්ශයෙන් දැනගන්න දෙයට. පස්සේ ඇති උනේ නාම රූපේ නිසා. නාම රූප පත්‍ය පස්සේ. ඒ නාම රූප කියන මට්ටමේ තියෙන්නේ රූපයක් ගැන හිතන ගතිය. රූපයක් ගැන හිතේ ඇති වෙන ගතිය තමයි මේ නාම රූප කියන්නේ. හෑ පොත සම්බන්ධව නාම ධර්ම ටිකෙන් තමයි හිත දැනුවත් කළේ නාම රූප මත. නාම රූපය නිසා තමයි ස්පර්ශය. එතකොට ඒ දෙකේ ඇත්ත தත්ති දකින්නෙත් නෑ. දැන් නාම රූපයේ අපි ඇත්ත දකින්නේ නැත්තේ අර රූප සංඥාව. රූප සංඥාව ගැන වැරදි විදිහට මෙනෙහි කරන එක. රූප සංඥාවක් තියෙනවනේ, ඕක ගැන වැරදි විදිහට මෙනෙහි කිරීම තුල තමයි දැන් එළිය තියෙන රූපයකට වටිනකමක් නේ. එතකොට එළිය තියෙන රූපෙට ලෝකෙට අයිති රූපයක්. එතකොට ඔය රූපය හින්දා තමයි ඔන්න කලහ විවාද ඇති වෙන්නේ. තණ්හාව ඇති වෙන්නේ. ඔය නිසා තමයි දුක. ඔය හටගන්නේ දුක. හරි. එතකොට දැන් ඔන්න අර ආයතන මට්ටමේදී Taman දක්ෂ වුණා නම් නාම ධර්මය මේකයි, රූප ධර්මය මේකයි. එතකොට නාම ධර්ම වල හිත ඇතුලේ තිබෙන ඒවා රූපයට සම්බන්ධද නැහැ. රූප වල යම් කිසි ස්වභාවයක් තියෙනා නම් ඒ රූපේ අපි හිතමු පවතින යම් කිසි හේතු තියෙනවා, විනාශ වෙන යම් කිසි හේතු තියෙනවා නේද? කාලයක් පවතින යම් කිසි හේතු තියෙනවා. ඒවා දැන් මේ නාම ධර්ම වලට සම්බන්ධද? හිතට සම්බන්ධයක් නැහැ ඒවා. හිතේ ඇති වෙන ටික රූපෙට සම්බන්ධෙකුත් නැහැ. රූපේ යම් කිසි දෙයක් වෙනවා නම් ඒවා හිතට සම්බන්ධෙකුත් නැහැ. දැන් අපිට දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ওই දෙක එකක් කරපු හින්දා නේද? අපේ හිතේ ඇති වෙන ටික රූපෙටම අයිති කියලා හිතපු හින්දා. يعني හිතේ ඇති වෙන ටික රූපෙට අපි ගැට ගන්නවා, සම්බන්ධ කරනවා. නෑ ඔය පොත හරි වටිනවා වටිනවා කියලා ඔන්න හිත ඇතුලේ හදන ටික පොතට අයිති කරනවා. ඔය දෙක අයිති වෙන්න බෑනේ හිත ඇතුලේ තියුණ ටික චිත්තචෛතසිකට. නේද? රූපේ දන්නෙත් නෑ මෙහෙම හිතුවා කියලා. දැන් පොත දන්නවද මාව මෙච්චර වටිනවා කියලා හිතුවා කියලා? නෑ. හරිනම් හිත දන්නෙත් නැති වෙන්න ඕන රූපේ.
ඒ තමයි වටිනාකම දුන්නේ.
රූපේ තියෙන්නේ පැත්ත. ඒක
තමයි වටිනාකම දුන්නේ.
රූපේ කිසිම සම්බන්ධයක් නැහැ හිතට. අපේ හිතෙන් දීපු වටිනාකමට රූපේ සම්බන්ධයක් නැහැ. නේද? ඕක තමයි ඒ කියන්නේ ඇත්ත ඇති හැටි වෙනවා. ඔන්න ඔය දේ දකින්න දක්ෂ වුණොත් අර කර්ම රැස් කරන පැත්ත නෙමෙයි
ලෝකෝත්තර පැත්ත.
ඒ කර්ම ක්ෂය කරන පැත්ත. ඒකට කියනවා ආර්ය මාර්ගය කියලා. ඔතේ ඒක පුරුදු පුහුණු කරපු කෙනාට පුළුවන් ද ලෝකෙට අයිති දේවල් වලින් හිත ඇලෙන්න හරි ගැටෙන්න හරි ඒ තත්වයකටපත් කරන්න? සැපක් හරි දුකක් හරි දෙන්න. බාහිර දේවල් වලින් පුළුවන් වෙයිද? බෑ. එයා දන්නවා මේ හිත ඇතුලේ තියෙන එක හිත ඇතුලේ තියෙන. බාහිර රූපය බාහිර රූපයක්. ඒක මේ හිතට සම්බන්ධ නැහැ. ඔන්න ඕක බලන්න පුරුදු කරපු කෙනාට පුළුවන් ද බාහිර දේවල් වලින් සැපක් හරි දුකක් හරි දෙන්න? බෑ. මොකද මෙයා හොඳටම දන්නවා මේ සැප හරි දුක හරි විඳින්නේ හිත ඇතුලේම. හරි? බාහිර දෙයකින් බෑ මේ හිත වෙනස් කරන්න. ඒ නාමේ රූපේ සම්බන්ධ කළේ බාහිර රූපෙයි හිත ඇතුලේ නාමෙයි එකක් කියලා සම්බන්ධ කළේ එකට ඇලෙන්නේ මේ දෙකේ ඇත්ත ඇති හැටි නොදන්නකම. නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා තමයි ඔය හිත ඇතුලේ ටික එළිය රූපෙට ඇලෙව්වනේ. මේ හිත ටික ඔක්කොම ඔය රූපෙට ආйти මේ හදපු නාම මාත්‍ර රූපේ වුණා නම් බාහිර රූපයට అలවන්නේ නැහැ
නේද? ඒක තමයි වෙලා නැහැ.
ඒක වෙලා නැහැ. ඒක තමයි මේ නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදැකීම. අවිද්‍යාව. නාම රූපයේ අවිද්‍යාව නිසා තමයි අර එළිය තියෙන රූපයකට මේ හිතපු ටික අයිති කරන්නේ. ඒක තමයි රූපයේ වැස ගන්නවා කියන්නේ. රූපයේ වැස ගන්නවා. අජ්ජෝසාවේ තිට්ඨති. ඒ රූපේ තමයි එතකොට නන්දනය කරන්නේ සතුටු වෙන්නේ. රූපේ ගැන. රූපේ නිසා සතුටක් ඇති වෙනවා. ඒ රූපේ ගැන තමයි කතා කරන්නේ. අභිනන්දති අභිවදති අජ්ජෝසායති චිත්ත. හරි. ඒ රූපය ගැන මුලාව දැන් තියෙනවා. ඇයි අපේ හිත හිතෙන් දීපු වටිනකම දැන් රූපෙට අයිති කරගන්න. නේද? රූපේ දන්නෙත් නෑ මේ මෙහෙම හිතුවද කියලා. අපි හිතේ හදපු ටික රූපෙට අයිති කරනවා. දැන් තව කෙනෙකුට කියන්න පුළුවන් අර අර රූපේ අර පොත හරි වටිනවා. ඒ වටිනකම හදලා තියෙන්නේ හිතේ. ඒක දන්නේ. දැන් ඕක බලන්න ඕක නොදන්න නොදකින හින්දා නේද ඔය ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට සසරේ ආපු පුරුද්දේදී අපි කරන වැඩේ තමයි ඕක. හරි. හිතේ ඇති වෙන ටික රූපෙට ආයිති කරන්න. ඒක තමයි කියන්නේ අපි ලෝකෙට අහු වෙනවා කියන්නේ. මායයට අහු වෙනවා කියන්නේ ඕක. ලෝකෙට අහු වෙනවා මායයට අහු වෙනවා. දැන් ඔය අර වතුරේ තියුණ ඡායාව දැක්ක නෙවෙයි. ඔව්. පොත නිසා සසරේ යන්න පුළුවන්. නාම රූප
දකින්න යන්නේ.
ඈ?
පොත ගත්තේ.
ඒක ඒක තම තමන්ට බලන්න පුළුවන්. ඔව්. දැන් ධර්මයේ දකින්න පුරුදු කරන කෙනා උන් ආයතන ගැන සිහිය පිහිටන කෙනාට කරන්න වැඩක් තියෙනවා. සසරේ ආපු පුරුද්දට කරන වැඩනේ ඔය කරන්නේ. මේ ධර්මයේ අහලා දැනගත්තු කෙනාට ඔන්න දැන් නුවණින් විමසන්න සිහිය පිහිටන්න ආයතන ගැන සිහිය පිහිටන්න. මොකද අපේ තාම දකින දෙයට රැවටෙන පුරුද්දයි බලව. රැවටෙනවා කියන්නේ මේ හිතේ ඇති වෙන නාම ටික එළියේ රූපයකට සම්බන්ධ කරනවා. ඔය දැනගත්තේ එළියේ තියෙන රූපය ගැන තමයි කියන. නේද? මේක දැන් වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන. හිත ඇතුලේ ඇති වෙනේවා හිත ඇතුලේ ඇති වෙලා නැති වෙනවා ඒ හේතු හින්දා ඒව හටගන්නේ. ඒක මේ එළියේ තියෙන ඒවට කිසිම සම්බන්ධයක් නැහැ. අපේ අවිද්‍යාවයි මුලාවයි හින්දායි ඔය දෙක සම්බන්ධ කරන්නේ. ඒ හින්දා තමයි අපි ලෝකයේ ඇති දේවල් වලට වටිනකම. වටිනකම වැඩි වෙනකොට අපේ ඇලීම වැඩි. වටිනකමක් දෙනවා කියන්නේ සතුටු වෙනවා. ওই වටිනකමයි සතුටු වීම. ওই දෙක එකට යනවා. නේද? වටිනකම වැඩිපුර දෙන වස්තුවකින් අපි සතුටු වෙනවා වැඩි. ඒ කියන්නේ ලෝකෙටයි සතුට. එතකොට ඒ දෙකට අහු වෙනවා කියන්නේ දැන් තණ්හාවෙන් ගෙනියනවා.
ලෝකෙට අහු වෙලා
යන්නේ. නේද? වටිනකම වැඩි වෙන්න ඒක ගන්නත් දුක් විඳිනවා, ආරක්ෂා කරන්නත් දුක් විඳිනවා, නැති වුණත් අඬන. ඔක තමයි දුක ලබා ගන්නත් දුක් විඳිනවා ඒ ලැබුණාමත් දුක් විඳිනවා ඒක නැති වුණාමත් ඒත් අඬනවා ඒත් දුක්